පාර්ලිමේන්තු ස්ථාවරණික 27 දෙක යටතේ ප්‍රශ්න ගරු වෛද්‍ය රාමනාදන් අර්තුණ මහතා.
ගරු කථානායකතුමනි, පාරාළමන්ට නිලයියල් කටලයි චට්ටම් 27-2 அமைவாக கௌரவ பொது நிர்வாக அமைச்சரிடம் பாராளுமன்ற குழுத்தரவில் எழுப்பப்படும். மாவட்ட மற்றும் பிரதேச ஒருங்கிணைப்பு குழு கூட்டம் தொடர்பான கேள்வி. கௌரவ அமைச்சர் அவர்களே, மாவட்ட மற்றும் பிரதேச ஒருங்கிணைப்பு குழு கூட்டம் வடக்கு மாகாணத்தின் ஜாழ்ப்பாணம் மற்றும் கிளிநொச்சி மாவட்டங்களில் கௌரவ பாராளுமன்ற உறுப்பினரும் கபினட் அமைச்சருமாகிய மதிப்புக்குரிய எல்லாம் வல்ல அமைச்சர் ராமலிங்கம் சந்திரசேகர் அவர்களின் தலைமையிலும் அவருடைய பாராளுமன்ற உறுப்பினர்களின் தலைமையிலும் நடைபெற்று வருகிறது. வடக்கு மாகாணத்தில் இருக்கின்ற இந்த மாவட்டங்களின் அபிவிருத்தி தொடர்பான முடிவுகளை பாராளுமன்ற ஆளுங்கட்சி எதிர்க்கட்சி உறுப்பினர்கள் ஒத்திவையுடன் கலந்தாலோசித்து அதே நேரம் சமூக மட்ட மற்றும் அரசாங்க அதிகாரிகளின் பங்களிப்புடன் அந்த பிராந்தியத்தின் அபிவிருத்தியை மாத்திரமே கருத்தில் கொண்டு ஒழுங்கமைக்கப்படுகின்ற ஒரு சிறப்பான கூட்டமாகும். கடந்த அரசாங்கங்களால் இந்த விடயம் செயல்படுத்தப்பட்டாலும் தங்களுடைய அரசாங்கம் அதே விடயத்தை கொண்டு நடத்துவது இங்கே குறிப்பிடப்பட வேண்டிய ஒன்றாகும். அதே நேரம் இந்த கூட்டத்தில் ஆளுந்தரப்பு மற்றும் எதிர்த்தரப்பு பாராளுமன்ற உறுப்பினர்கள் கலந்து கொள்வதையும் இங்கே சுட்டிக்காட்ட விரும்புகிறேன். இந்த கூட்டங்கள் பொதுமக்களுடைய அபிவிருத்தியை நோக்காக மட்டுமே கொண்டு செயற்படுவதால் இந்த கூட்டங்களில் விவாதிக்கப்படுகின்ற விடயங்கள் பொதுமக்களை சென்றடைய வேண்டும் என்ற கருத்தினை தாங்கள் எதிர்க்க மாட்டீர்கள் என்று நம்புகிறேன். இவை கட்சிகளின் அந்தரங்க கூட்டங்கள் அல்ல. இங்கே மறைப்பதற்கு எதுவுமே இல்லை. இங்கே அபிவிருத்தி மட்டுமல்ல, அபிவிருத்திக்கு தடையாக இருக்கின்ற மாகாணத்தின் மாவட்டத்தின் ஊழல் விடயங்கள் சுட்டிக்காட்டப்படுகிறது. அதன்போது அந்த சபைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அந்த ஊழல் விடயங்கள் தொடர்பாக சட்ட ரீதியான நடவடிக்கை எடுக்க வேண்டும் என்பதையும் அவை பொதுமக்கள் நலன் கருதியே எடுக்கப்பட வேண்டும் என்பதையும் இங்கே தெரிவிக்க விரும்புகிறேன். ஊழலுக்கு எதிரான அரசாங்கமாக பொதுமக்களை திசை திருப்பி அரசாட்சிக்கு வந்த நீங்கள் இன்று வரை வடக்கு மாகாணத்தில் கண்டுபிடித்து அல்லது வழக்கு தொடரப்பட்ட எந்த ஒரு ஊழலும் இல்லை என்பதையும் அதே நேரம் எங்களால் சுட்டிக்காட்டப்பட்ட பல்வேறு ஊழல்கள் தொடர்பாக அரசாங்கம் இதுவரை எந்த நடவடிக்கை எடுக்கவில்லை என்பதையும் பொதுமக்களுக்கு இங்கே தெரிவிக்க விரும்புகிறேன். ஆயினும் இவை தொடர்பாக விவாதிக்கப்படும் இந்த கூட்டங்கள் பொதுமக்களின் பார்வைக்கு மறைக்கப்பட இத்தனிக்கப்படுகின்ற தருணங்களையும் இங்கே சுட்டிக்காட்ட விரும்புகிறேன். குறிப்பாக ஜாழ் கிளிநொச்சி மாவட்டத்தில் கடந்த பல கூட்டங்களிலே பல விடயங்கள் சுட்டிக்காட்டப்பட்டு பொதுமக்களை சென்றடைந்திருந்த போதும் இதுவரை எந்த ஒரு நடவடிக்கையும் அரசாங்கம் எடுத்திருக்கவில்லை. இவை ஊழலுக்கு எதிரான அரசாங்கம் என்ற அரசாங்கமா என்ற சந்தேகத்தை தமிழ் மக்களுக்கு மத்தியிலே இன்று வரை ஏற்படுத்தி வருகிறது. இவை இப்படி இருந்தும் ஜாழ் கிளிநொச்சி அபிவிருத்தி கூட்டங்களிலே நடக்கின்ற விடயங்களை மறைக்கும் முகமாக தங்களுடைய அமைச்சர் கௌரவ ராமலிங்கம் சந்திரசேகர் தொடர்ந்தும் செயற்பட்டு வருகிறார். அது தொடர்பாக பின்வரும் வினாக்களை இங்கே எழுப்ப விரும்புகிறேன். முதலாவது கேள்வி, மாவட்ட மட்ட அபிவிருத்தி குழு கூட்டங்களை தலைமை தாங்குவதற்கு குறைந்த அளவாவது மக்களால் தெரிவு செய்யப்பட்ட ஒரு பாராளுமன்ற உறுப்பினை நியமிப்பதற்கு ஏதாவது சாதகம் இருக்கிறதா? இரண்டாவது, தேசிய பட்டியல் பாராளுமன்ற உறுப்பினராக தெரிவு செய்யப்பட்ட தங்களுடைய அமைச்சர் வடக்கு மக்களின் ஜனநாயக பிரதிநிதி அல்ல என்பதை தாங்கள் ஏற்றுக்கொள்கிறீர்களா? மூன்றாவது, வடக்கில் ஒருபோதுமே தன் வாழ்க்கையை கொண்டிராத ஒரு அமைச்சரை வடக்கு மாகாணத்து அபிவிருத்தி குழு கூட்டங்களுக்கு தாங்கள் தலைவராக நியமித்தது வடக்கு மாகாணத்துக்கு இழுக்கு என்பதை ஏற்றுக்கொள்கிறீர்களா? நான்காவது, வடக்கு மாகாணத்தில் மாவட்ட மட்ட கூட்டங்களில் தெரிவிக்கப்பட்ட ஊழல் தொடர்பான ஏதாவது ஒரு முறைப்பாட்டிற்காவது அரசாங்கம் என்ற ரீதியில் கபினெட் அமைச்சராக இருக்கும் கௌரவ பாராளுமன்ற உறுப்பினர் அமைச்சர் சந்திரசேகரன் இதுவரை நடவடிக்கை எடுத்திருக்கிறாரா? ஐந்தாவது, மாவட்ட பிரதேச அபிவிருத்தி குழு கூட்டங்களில் நடக்கும் விவாதங்களில் எதிர்கட்சி பாராளுமன்ற உறுப்பினர்களை மரியாதை குறைவாக கதைப்பதற்கு தங்களுடைய அரசாங்கம் அனுமதிக்கிறதா? ஆறாவது, அப்படியாயின் தங்களுடைய ஆளுமைக்குட்பட்ட பிரதேச ஒருங்கிணைப்பு குழு கூட்டங்களிலே மற்றும் மாவட்ட அபிவிருத்தி குழு கூட்டங்களிலே எடுக்கப்படுகின்ற தீர்மானங்கள் ஏதாவது ஒன்றாவது இதுவரை நடைமுறையில் செய்யப்பட்டிருக்கிறதா? உதாரணங்கள் இருந்தால் கூறவும். ஏழாவது, எந்த ஒரு பிரயோஜனமும் இல்லாத இந்த கூட்டங்களை பொதுமக்களின் அபிவிருத்திகள் எவ்வாறு மேம்படுத்தும்? எட்டாவது, இந்த கூட்டங்களில் கதைக்கப்படுகின்ற விடயங்களை பொதுமக்களுக்கு வெளியிடக்கூடாது என்ற அடிப்படையில் கௌரவ பாராளுமன்ற உறுப்பினர் அமைச்சர் சந்திரசேகர் வெளியிட்டிருக்கின்ற கருத்தானது அரசாங்கத்தின் கருத்தா அல்லது அவருடைய தனிப்பட்ட கருத்தா? ஒன்பதாவது, இந்த கூட்டங்களில் பங்கு பெற்றுகின்ற பாராளுமன்ற உறுப்பினர் ஒருவரின் பாராளுமன்ற ஊடக செய்தியாளர்களையும் அதே நேரம் சுதந்திர செய்தியாளர்களையும் தடை செய்கின்ற தேவை அரசாங்கத்துக்கு இப்போது இருக்கிறதா? பத்தாவது கேள்வி, ஊடகங்கள் தடை செய்கின்ற அரசாங்கம் ஒரு பொதுமக்களின் அபிவிருத்தியை முன்னெடுக்கும் என்று தாங்கள் நம்புகிறீர்களா? பதினோராவது, எதிர்க்கட்சி பாராளுமன்ற உறுப்பினர்களின் தனிப்பட்ட ஊடகங்களை அனுமதிக்க முடியாது என்று வரையறை ஏற்படுத்தும் அதிகாரம் எந்த சட்ட வரம்பில் இந்த ஒருங்கிணைப்பு குழு கூட்டத்துக்கு கிடைக்கிறது? சட்டத்தையும் அதன் வரையறையையும் குறிப்பிடவும். பன்னெண்டாவது, அவ்வாறு சட்டவரைகள் இல்லாத சந்தர்ப்பத்தில் இவ்வாறு பொதுமக்களின் நலனுக்காக செயற்படுத்தப்படும் கூட்டங்களின் முழு காணொலியையும் வெளியிட தங்களுடைய அமைச்சருக்கு தங்களால் தெளிவான அறிவுறுத்தலை வழங்க முடியுமா? ஊடக சுதந்திரம் என்பது தனியே ஒருவரின் முடிவுகளுக்கு மட்டுமல்லாது ஒரு நாட்டின் ஜனநாயகத்தின் அடிப்படை என்பதை இங்கே தங்களுக்கு தெரிவிக்க
விரும்புகிறேன்.
පළවෙනි ප්‍රශ්නය පවති දෙක ගරු ජනාධිපතිතුමාගේ නියමයේ පරිදි පත් කර ඇත තුන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු පළාතකට නොව එක් එක් දිස්ත්‍රික්කයකට ක්‍රියාත්මක වෙනවා අසාධාරණයක් සිදු වෙලා තියෙන බවට වාර්තා වෙලා නැහැ හතර ඔප්පු කළ හැකි සාක්ෂි සහිත පැමිණිලි ඉදිරිපත් නොමැති බව දිස්ත්‍රික් ලේකම් දන්වලා තියෙනවා පහ වාර්තා වෙලා නැහැ හය මෙම වසරේ සංවර්ධන යෝජනා සඳහා අනුමැතිය ලබාගෙන තියෙනවා වැඩිදුර තොරතුරු දිස්ත්‍රික් ලේකම්ගෙන් විමසලා ඉදිරිපත් කරන්න පුළුවන් අවශ්‍ය නම් ඉදිරියේදී හත සාකච්ඡා කරන කරුණු ජනතාවට හෙළි කරන්න නැහැ කියලා වාර්තා වෙලා තියෙනවද වාර්තා වෙලා නැහැ අට පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ රැස්වීමට සහභාගී වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පාර්ලිමේන්තු මාධ්‍ය වාර්තාකරුවන් ස්වාධීන මාධ්‍යවේදීන්ට එන්න එපා කියලා කියන තියනවාද එහෙම වාර්තා වෙලා නැහැ නමය රජය මගින් මාධ්‍ය තහනමක් කළා නැහැ දහය අකටුකම් වාර්තා වෙලා නැහැ එකොළහ චක්‍රලේඛයේ ප්‍රකාරව මාධ්‍ය ආවරණයට ඉඩකඩ පහසුකම් ලබා දී ඇත
ගරු මන්ත්‍රීතුමා පැහැදිලි කරගන්න
නන්ද්‍රි ගෞරව සභානායකවරුලේ නානිකරණ එංගලෝඩිය இந்த இருபத்தி ஏழுங்கள் ரெண்டு கேள்விக்கு வந்து பதினைஞ்சு நிமிடங்கள் இருக்கிறது எட்டு நிமிடங்கள் மட்டும்தான் போயிருக்கிறது ஆகவே மீதி ஏழு நிமிடங்கள்ல ஒரு சில விடயங்களை நான் தெளிவாக சொல்லணும் என்னென்றால் நாட்டில இருக்கிற மிக முக்கியமான
பிரச்சனை ඔබතුමා 10යි 23 ඉඳන් 10යි 27 දක්වා ප්‍රශ්න ඉදිරිපත් කරා විනාඩි 4ක් ඇතුළත ඔබතුමාට විනාඩි 5යි ප්‍රශ්න ඉදිරිපත් කිරීමට තියෙන ඒකෙදී විනාඩියක් තියෙනවා කරුණු පහද කර ගැනීමට ඔබට විනාඩි 3ක් ඇතුළත කරුණු පැහැදිලි කර ගන්න පුළුවන්.
ඔව් තෑන්කියු සර්. එතකොට කෞරව සභානායකවරුගලේ இந்த ஒரு ஊடக சுதந்திரம் என்பது வந்து மிகவும் முக்கியமானது. முக்கியமாக இந்த டிசிசி கூட்டங்கள் நடைபெறுவது வந்து அந்த பிரதேச மக்களுடைய அபிவிருத்தியை அரசாங்கம் எவ்வாறு செய்கிறது என்பதை வெளிப்படுத்துகின்ற ஒரு ஒரு கூட்டங்கள் தான் இந்த டிசிசி கூட்டங்கள். அதே நேரத்திலே அந்த கூட்டங்களுக்கு அந்த மாவட்ட அல்லது பிரதேசங்களிலே இருக்கின்ற சகல அரச உத்தியோகத்தர்களும் அழைக்கப்படுகிறார்கள். அங்கே கதைக்கப்படுற விடயங்கள் பொதுமக்களை கட்டாயம் போய் சேர வேண்டும். அதை தடுக்க வேண்டிய தேவை கௌரவ அமைச்சர் சந்திரசேகர் இல்லை. ஆனால் கிளிநொச்சியிலே நடந்த ஊழல் தொடர்பாக நான் கதைக்கின்ற போது என்னுடைய மைக்கை கௌரவ அமைச்சர் அவர்கள் ஓஃப் பண்ணி வைத்திருந்தார். ஒரு பாராளுமன்ற உறுப்பினர் ஒருவருடைய மைக்கை ஓஃப் பண்ணி வைத்திருக்கிற அளவுக்கு இந்த அரசாங்கத்துக்கு என்ன தேவை இருக்கிறது என விளங்கவில்லை. பாராளுமன்ற சபாநாயகர் கூட என்னுடைய மைக்கை எட்டு நாட்கள் பிழையாக நீங்கள் நிற்பாட்டியிருக்கிறீர்கள் என்றது எங்களுடைய பிரிவிலேஜ் கமிட்டியிலே தெளிவாக சொல்லப்பட்டிருக்கிறது. இன்குவரிஸிலே சொல்லப்பட்டிருக்கிறது. நான் இந்த பெண்களுக்குமே வாழ்க்கையிலே பெயர் சொல்லி குறிப்பிடாத ஒரு சட்டத்தரணியோட பெயரை சொல்லி பிமல் ரத்நாயக் அவர்கள் நீங்கள் என் மீது முறைப்பாட்டை செய்து எட்டு நாட்கள் என்னுடைய ஊடக சுதந்திரத்தை தடை
செய்திருக்கிறீர்கள்.
அதே மாதிரி ஜாழ்ப்பாணத்திலே மற்றும் கிளிநொச்சி நடக்கின்ற டிசிசி கூட்டங்களிலே தங்களுடைய அமைச்சர் சந்திரசேகர் நடக்கின்ற விடயங்களை வெளியே சொல்வதை கூட பயப்படுகிறார். அதற்குரிய முக்கியமான காரணம் என்ன? இவரால் அப்படி ஒரு பாராளுமன்ற உறுப்பினருடைய ஊடக சுதந்திரத்தை தடை செய்ய முடியுமா என்பதை கௌரவ அமைச்சரிடம் கேட்க
விரும்புகிறேன்.
கதாநாயகத்துமணி மமத் டிஸ்ட்ரிக் சம்பந்திக்கன கமிட்டுக்கு சபாபதி வரை டிஸ்ட்ரிக் சம்பந்திக்கன கமிட்டுவாக்கு சாமானியம் සමහරලාවට පැය 5ක් 6ක් පැවැත්වෙනවා පාර්ලිමේන්තු වගේ නෙවෙයි එතනදී දිස්ත්‍රික්කයේ ඇත්ත ප්‍රශ්න පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කරුණු ඉදිරිපත් කරාම ලදහරීන් මාර්ගයෙන් ඒ ප්‍රශ්න විසඳීම සඳහා අපි කටයුතු කරනවා ඒවට මාධ්‍යවලට කිසි සහනමක් දාලා නැහැ හැබැයි ප්‍රායෝගික තත්වය තමයි මාධ්‍යවේදීන් පැය 5ක් 6ක් ඕකේ රැඳී ඉන්නේ නැහැ ඔවුන් අවශ්‍ය කරුණක් අරගෙන ගිහිලා ඊට පස්සේ ඉවර වුණාම එළියේදී වොයිස් කට් එකක් ගන්නවා බොහෝ වෙලාවට අපේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරු හැටියට ඒ ඒ සමස්ත කාලය තුළ අපි ගන් ලැබූ තීන්දුව පිළිබඳව දැනුම් දෙනවා විපක්ෂ මන්ත්‍රීවරුත් මම දැකලා තියෙනවා මොකද සාමාන්‍යයෙන් අපේ දිස්ත්‍රික්කයේ මුළු පැය 5ම 6ම රැඳිලා ඉන්න විපක්ෂ මන්ත්‍රීවරේ කවදාවත් හිටියේ නැහැ පහුගිය අවුරුදු එකහමාරටම ඒගොල්ලෝ යම් කාරණයක් කියලා එළියට ගිහිලා වොයිස් කට්ටියක් දීලා යනවා එහෙම තමයි සිදු වුනේ ඒවට කවුරුත් අහනමක් දාලා නැහැ ඒ නිසා මම කරුණාකරලා ඉල්ලන කැමති මේ යාපනයේ දිස්ත්‍රික් සම්බන්ධ කමිටුවේ ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ අපි ගොඩක් කාලෙ ගන්න අවශ්‍ය නැහැ මොනහරි මාධ්‍යයට ඔබතුමාට කියන දේවල් තියෙනවා නම් ඒවා කියන්න අවස්ථාව දීලා තියෙනවා. සෝෂල් මීඩියාවට දෙන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් මම හිතනවා දිස්ත්‍රික් සම්බන්ධකන කමිටු සහ ප්‍රාදේශීය සම්බන්ධකන කමිටු වලදී ජනතාවගේ ඇත්ත ප්‍රායෝගික ප්‍රශ්නවලට උත්තර ලබා දීමට වැඩි කාලයක් යොදවලා සමහර දේවල් තියෙයි. ඇත්තටම ඒ මාධ්‍යවලට සම්පූර්ණ නිරාවරණය කරාම ලදහරි අපහසුතාවයට පත් වෙනවා. ඒ සමහර කෙනෙක් ප්‍රශ්න අහන විදිහට එල්ලදහරියා ඒ මොහොතේ ඒ ගොඩනැගිල්ල ඇතුළත දෙන පිළිතුර සහ පැහැදිලි කිරීම එල්ලදහරියාට එළිය කටයුතු කිරීමේදී බලපානවා. සමහර කෙනෙකුට වැඩ මගහැරලා තියෙන පුළුවන්. සමහර අකාර්යක්ෂමතාවක් වාර්තා වෙලා තියෙන පුළුවන්. ඒකේ අදහස් වෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමා මුළු ජීවිත කාලෙම ඔහුගේ මුළු රාජකාරී කාලෙම ඔහු වැඩ පාඩු කළා අකාර්යක්ෂම වැඩ කටයුතු කරා කියන එක. සමහර දෙයක් එහෙම වෙලා තියෙන පුළුවන්. ඒ නිසා මාධ්‍ය වලින් වාර්තා කිරීමේදී මේ සිදුවීම් පිළිබඳව අපි අදහසක ඉන්නට ඕන කමක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඕන කෙනෙකුට වාර්තා කරන්න පුළුවන්. එම් ගැටලුවක් තියෙනවා අපි සභාපතිතුමාත් එක්ක කතා කරන්න.
ගරු සජිත් ප්‍රේමදාස මහතා.
ගරු කතානායකතුමනි, මෙරට විදුලි සැපයීම අඛණ්ඩව සහ ස්ථාවරව සැපයීම සම්බන්ධයෙන් අභියෝගාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති පසුබිමක් තුළ ඊට මූලික හේතුවක් ලෙස සලකුණු ලබන්නේ ලක්විජය බලාගාරයට සපයන ලද ගල්ලඟුරුවල ගුණාත්මක භාවය පිළිබඳව ඇති වී ඇති මතභේදාත්මක තත්ත්වයයි. ඉතින් ඇත්ත වශයෙන්ම මතභේදාත්මක තත්ත්වයක් කියන්නේ මේ යොදවලා තියෙන බාල ගල්ලඟුරු. ඒක ඉතාමත්ම පැහැදිලි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි ප්‍රශ්න ගණනාවක් මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්නට අදහස් කරනවා. ට්‍රයිඩන්ට් චෙම්පා ලිමිටඩ් මගින් ලැබුණු එක් එක් නැව් භාවිතයෙන් ලක්විජය බලාගාරයට ලබාගත හැකි වූ උපරිම විදුලි නිෂ්පාදන ධාරිතාවය මෙගවට් ප්‍රමාණය කොපමණද? මම මතක් කරන්න කැමති මේ ප්‍රශ්නය අහන අතරතුර ඉතාමත්ම පැහැදිලි මේ මහජන උපයෝගීතා කොමිෂන් වාර්තාවේ දත්තත් අපි ළඟ තියාගෙන කතා කරන්නේ. එනිසා මම අහන්න කැමති ඇත්තටම මහජන උපයෝගීතා කොමිෂමේ ඒ දත්ත සහ ඇමතිවරයාගේ දත්ත එක හා සමානද කියන කාරණා. එක් එක් නැව් භාවිතයෙන් ලක්විජය බලාගාරයට ට්‍රයිඩන් චෙම්පා මගින් ඒ ලැබුණු ගල්ලඟුරුවල උපරිම විදුලි ධාරිතාවය කොපමණද? මීට ඉහත සැපයීම්කරු වෙතින් ලබාගත් ගල්ලඟුරු නැව් වලින් ලක්විජය බලාගාරයට ලබාගත හැකි වූ උපරිම විදුලි නිෂ්පාදන ධාරිතාවය මෙගවට් ප්‍රමාණය නැව් වශයෙන් කොපමණද? ට්‍රයිඩන් චෙම්පා ලිමිටඩ් විසින් ලබා දුන් ගල්ලඟුරුවල නිශ්චිත ගල්ලඟුරු දහන අනුපාතය මෙට්‍රික් ටන්ස් පර් අවර් එක් එක් නැව් මට්ටමින් වෙන්වෙන්ව දක්වන්නේද? මීට ඉහත සැපයුම්කරු විසින් සපයන ලද ගල්ලඟුරුවල සාපේක්ෂව එම අගයන් කවරේද? ට්‍රයිඩන් චෙම්පා ලිමිටඩ් මගින් ලබා දුන් ගල්ලඟුරුවල දල තාප ජනන අගයන් ග්‍රොස් කැලොරිෆික් වැලියු කවරේද? මීට ඉහත සැපයුම් කරනු ලැබූ සමාගමේ ගල්ලඟුරුවල එම අගයන් කොපමණද? ගල්ලඟුරු දල තාප ජනන අගය සම්බන්ධයෙන් වූ ලියාපදිංචි අවස්ථාවේ නිර්ණායක ලිහිල් කිරීමක් සිදු කළේද? ඒ සම්බන්ධයෙන් ලබාගත් නීතිමය හා තාක්ෂණික උපදෙස් මොනවාද? ට්‍රයිඩන් චෙම්පා ලිමිටඩ් වෙතින් ලබාගත් ගල්ලඟුරු වලින් දිනකට නිකුත් කරනු ලබන ෆ්ලයි ඇෂ් ප්‍රමාණය කොපමණද? එයින් විකුණනු ලබන ප්‍රමාණය හා අලු අංගණයට එකතු කරනු ලබන ප්‍රමාණයන් කවරේද? මොකද මේ බාල ගල්ලඟුරු යෙදවීම තුළ දැන් අර ෆ්ලයි ඇෂ් කඳු නිර්මාණය වෙලා තිබෙන චෝදනාව එනවා. මීට ඉහත ගල්ලඟුරු සපෙන් ලද සමාගමේ ගල්ලඟුරු වල එම ප්‍රමාණයන් කවරේද? ඒ කියන්නේ ෆ්ලයි ඇෂ් ප්‍රමාණයන් කවරේද? බාල ගල්ලඟුරු භාවිතයේ සහ ඉදිරි කාලයේදී විදුලි උත්පාදනය සඳහා ලක්විජේ බලාගාරය ඇතුළු තවත් බලාගාර කීපයක ක්‍රියාකාරීත්වය නඩත්තු සඳහා අත්හිටුවන්නට සිදුවීම තුළින් වැඩිම විදුලි ප්‍රමාණයක් භාවිතාවන කාලය තුළ, ඒ කියන්නේ පීක් ටයිම් එකේ ඩිමාන්ඩ් එක තුළ අඛණ්ඩව විදුලි සපයීමේ තත්ත්වය මොකක්ද? ඒ කියන්නේ රජයට මේ පීක් ඩිමාන්ඩ් ටයිම් එක තුළ විදුලිය සපයීමේ හැකියාව තිබෙනවා. ලක්විජේ බලාගාරය සඳහා ගල්ලඟුරු ප්‍රසම්පාදනයේදී ලන්සු කැඳවීම සඳහා විධිමත් පරිදි නියමිත දිනට ලියාපදිංචි ගාස්තු ගෙවා ලියාපදිංචිය සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ සැපයුම්කරුවෙකු සමග ගල්ලඟුරු සැපීමට ගිවිසුම්ගත වී ඇති බවට අමාත්‍යවරයා පිළිගන්නේද? මේ සම්බන්ධව අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීම කුමක්? ගිවිසුම්ගත වීමෙන් අනතුරුව ට්‍රයිඩන් චෙම්පා ලිමිටඩ් ආයතනයේ විසින් ලක්විජේ බලාගාරයට සපයා ඇති ගල්ලඟුරු නැව් ගණන කීයද? සැපයුම් කාලසටහනට අනුව 2026 අප්‍රේල් 7 දින වන විට පැමිණීමට තිබූ නැව් ප්‍රමාණය හා සැබෑවටම පැමිණි ප්‍රමාණය අතර ඇති විෂමතාවය කුමක්ද? එම විෂමතාවයට හේතු කවරේද කියලා පැහැදිලි කරන්නේද? බාල ගල්ලඟුරු සැපීම තුළ සිදුවී ඇති අලාභය නැව් වශයෙන් වෙන්වෙන්ව කොපමණද? විදුලිය ජනනය කිරීමේදී ගල්ලඟුරු අධිපාරිභෝජනයේ හේතුවෙන් ඇතිවිය හැකියි අපේක්ෂිත අලාභය පියවා ගැනීමට රජය කටයුතු කරන්නේද? ඒ කරන්නේ කුමන ආකාරයේද? විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, මම කරුණක් අහන්නත් කැමතියි. මේ පෙබරවාරි මාස අග සිට දකුණු අප්‍රිකානු ගල්ලඟුරු පමණක් ලක්විජේ බලාගාරයේ විදුලි ජනන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම තුළ බලාපොරොත්තුණු විදුලි ජනනය කිරීමට අපහසු වීම තුළ යුගධන විබලාගාරයෙන් ඩීසල් සහ ෆර්නස් ඔයිල් මිලදී ගැනීම සඳහා මාර්තු 31 දක්වා බිලියන 10ක මුදලක් ගත කරලා වැය කරලා තියෙනවා. ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරන්නයි කියලා මම මේ අවස්ථාවේ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න 8ක් ඇතුලේ ප්‍රශ්න 15ක් තියෙනවා. සාමාන්‍යයෙන් ස්ථාවර නියෝගයකට පටහැනි මේක. නමුත් ජනතාවගේ සහ රටේ දැනුවත් වීම සඳහා මම මේ ඉදිරිපත් කරන්න උපරිමයෙන් උත්සාහ කරනවා. මොකද පොඩි කාලයක් ඇතුළත ප්‍රශ්න 15කට උත්තර දෙන්න තියෙනවා. ස්ථාවර නියෝග අනුව 27 දෙකේ කාලීන වැදගත්කමන් යුතු එක ප්‍රශ්නයකට තමයි අපි මෙතනදිම කරුණු දෙන්න ඕනේ. මොකද කාලය ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඒ අනුව ප්‍රශ්න අංක 1ට අදාළ ලැයිස්තුව මම සභාගත කරනවා. මොකද ලොකු ලැයිස්තුවක් ඒකට සම්බන්ධ වෙනවා. එතකොට ඒකේ දෙවනි කොටසත් ඊටම අදාළයි. ඒකත් එම ඇමුණුම ඇනෙක්ෂ 1 එකේ සභාගත කරනවා.
ගරු පිළිතුරු ලබා දෙනකන් ඉන්න ගරු විපක්ෂනායකතුමා පිළිතුරු ලබා මොකද ඔබතුමා පොයින්ට් එක?
අඩුම ගානේ එතුමා කියන්නට ඕන මේ ආයතන දෙකෙන් ලැබුණු ගල්ලඟුරු වලින් සාමාන්‍ය ගාන මේ දැන්
සභාගත
කරා ඔබතුමා
පිළිතුරු ලබා දෙන්න
සාමාන්‍ය ගාන පිළිබඳ ප්‍රශ්නයක් නගලා නැහැ. මොකද මේ වෙලාවේ දැන් මම ගණන් හදලා කියන්නේ නැහැ. මොකද දැන් 13ක විතර සාමාන්‍ය ගානයි, පරණ දැන් 38ක සාමාන්‍ය ගාන එකතු කරලා වෙදලක් කියන්නේ. ඒ හින්දා මම හිතනවා ඒකට මට මේ වෙලාවේ අවස්ථාව නැහැ. ඒක වෙනම ඇහුවොත් මට කියන්න පුළුවන්. එතකොට ප්‍රශ්න අංක 1 පළවෙනි කොටස සහ දෙවෙනි කොටස දෙකටම ඇමුණුම 1 තියෙනවා. ප්‍රශ්න අංක 2ත් ඒ වගේම ඇමුණුම 1 පැහැදිලිව තියෙනවා. මොකද ලිස්ට් එකක් තියෙන්නේ, සංඛ්‍යා ලේඛන ගොඩක් ඒකේ තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ කාලේ හරි මම මේක ඉවර නම් පස්සේ මම අනිවාර්යෙන් දෙන්න.
ගරු විපක්ෂනායකතුමා ඔබතුමාගේ පොයින්ට් එක.
ගරු කතානායකතුමා පළවෙනි ප්‍රශ්නෙටයි දෙවෙනි ප්‍රශ්නෙටයි අමුණලා තියනවායි කිව්වා. දැන් අමුණපු එක දැන් මට එවන්නක එතකොට මට අතුරු ප්‍රශ්නේ අහන්න පුළුවන්නේ
ගරු අමාත්‍යතුමා පිළිතුරු ඉදිරිපත් කරන්න.
ප්‍රශ්න අංක දෙකටත් ඇමුණුම එකේ සඳහන් වෙනවා. ප්‍රශ්න අංක එවලා තියෙනවා දෙකම. ප්‍රශ්න අංක දෙක තුන ප්‍රශ්නාංක තුන ඇමුණුම දෙක ප්‍රශ්නාංක තුනේ දෙවනි කොටසත් ඇමුණුම තුනේම තියෙනවා. ඊට අමතරව 2022 සැප්තැම්බර් 30 දින ඇති විගණාධිපති වාර්තාවේ නිර්දේශ අනුව 2023-24 වර්ෂය සඳහා වූ ප්‍රසම්පාදනයට අදාළව කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ සංශෝධනයන් සිදු කර ඇත. ප්‍රශ්නාංක හතරත් ඇමුණුම තුන යටතේ තියෙනවා. ප්‍රශ්නාංක පහට අදාළ බලාගාරයේ ඇත්තේ 300 මෙගාවොට් බැගින් වන ඒකක තුනක් පමණි, හතරක් නැත. හතරක් ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා. අපිට ඒ වගේ හතරකට උත්තර දෙන්න බෑ. මොකද හතරක් හදන්න ප්ලෑන් කරලා තිබුණා. ඒ වුණාට තුනයි 2011 ඉඳලම තාම පවතින්නේ. එතකොට ඒකට අදාළව ගල්ලංගුරු වල ප්‍රමිතිය සම්බන්ධ ගැටලු නිසා එක් බලාගාරක ඒකකයක්වත් ක්‍රියාවිරහිත කර නොමැත. විශේෂයෙන්ම ජනවාරි මාසේ ඉඳන් මේ දක්වා අපි සියලුම යන්ත්‍ර තුන, ටර්බයින් තුන නොකඩවා ක්‍රියාත්මක කරමින් පවතිනවා. මං හිතන්නේ මෑත කාලේ බොහොම කලාතුරකින් වෙච්ච දෙයක්. ඒක අපි දිගටම ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ වෙන විටත් නොකඩවා ක්‍රියාත්මක වෙනවා. ඒකින්ද එකක්වත් මෙහෙම ප්‍රශ්නයක් ඉඳ කල්ලංගුරු වල ප්‍රමිතියේ ඉඳ විශේෂයෙන්ම මේ දැන්ට සපයන ප්‍රමිතියේ ඉඳ අපි ක්‍රියාවිරහිත වෙන්න ඉඩ දීලා නැහැ. ලක්විජය බලාගාරයෙන් ලබා ගත හැකි විදුලි ධාරිතාවේ අනුව අවශ්‍ය කරන ධාරිතාව ජල විදුලි බලාගාර හා තාප බලාගාර වලින් නිෂ්පාදනය කර වැඩිම විදුලි ප්‍රමාණයන් භාවිතා කරන කාල සීමාවදී සැපයීම සිදු කරන ලැබෙයි. ඒක ඇත්තරම රටේ තියෙන ජල මූලාශ්‍රවල විභවතාවය, එතකොට සූර්ය බලයේ තියෙන විභවතාවය, වැහිවලාකුළු වල තියෙන විභවතාවය, ওই සාධක ගොඩක් මත තමයි ඇත්තටම මේක ක්‍රියාත්මක කිරීමට අදාළ තීරණ අපි ගන්න. ප්‍රශ්නාංක 6 ගල්ලංගුරු සමාගම විසින් ප්‍රසම්පාදන අස්තිත්වයේ ලෙස සැපයුම් කරන ලියාපදිංචි කිරීම සඳහා ලන්සුවැගේම් කමිටු නිර්දේශය සහ ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු අනුමැතියන් මත සිදු කරනු ලබයි. සැපයුම්කරු විසින් 2025/8/18 වන දින ගල්ලංගුරු සමාගමේ ගිණුමට මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත. එදින පැවති විනිමය අනුපාතය අනුව ඇමරිකන් ඩොලර් 5000ක මුදල වෙනුවට ඇමරිකන් ඩොලර් 4980ක මුදලක් පමණක් මාරු වී ඇත. 5000ක් තැන්පත් කරාට ලංකාවට එනකොට ඒක 4980ක් විදිහට තමයි අපේ බැංකුව හරහා ලැබිලා තියෙන්නේ. ඒ අනුව හිඟ ඇමරිකන් ඩොලර් 20 සැපයුම්කරු කඩිනමින් ගෙවා ඇති අතර 2025/8/22 ලදුපත නිකුත් කර ඇත. ඒ අනුව ලන්සු ලේවැගලි නිකුත් කර ඇත. ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය පරිදි අයදුම්පත් ඉදිරිපත් කරන විට ලියාපදිංචි සැපයුම්කරුවක වී තිබිය යුතුය. ඒක ලියාපදිංචි සැපයුම්කරුවක විදිහට පැහැදිලිවම 2025/8/14 වෙනිදා ලංකා කෝල් සමාගම විසින් ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය මත දැනුම් දීලා තියෙනවා අදාළ සැපයුම්කරුට. ඒ අනුව සැපයුම්කරු ලන්සුලේව් කර ඉදිරිපත් කරන විට ලියාපදිංචි සිදු ඇත. ඇත්තරම මේකේ ඩොලර් 5000 තැන්පතුව තියන්න ඕනේ ලන්සුලේව් කර ඉදිරිපත් කිරීමට ප්‍රථම. එතකොට ලන්සුලේව් කර ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ 18 වෙනිදා 2000 සැප්තැම්බර් මාසේ. එතකොට අනිවාර්යෙන් ඒක ඉදිරිපත් කරලා තිබිලා තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්න අංක 7 ගත්තොත් එහෙම 2026/4/7 වන දින විට නැව්වාර 12ක් සැපයුම් කර ඇත. නැව්වාර කාලසටහන අනුව 2026/4/7 දින වෙන විට නැව්වාර 7ක් ලැබිය යුතුව තිබුණි. නැව්වාර තවත් නැව්වාර හතක් ලැබුණේ නැව්වාර හතක ප්‍රමාදයේ සම්බන්ධයෙන් ගල්ලාකුරු සමාගම විසින් එම සැපයුම් කරු වෙත අයකුණු ලබන දඩ මුදල් අය කර ගැනීම සම්බන්ධව දැනුවත් කර ඇත දැන්ට. තවද පසුගිය සතියේ සිදු කළ හදිසි ප්‍රසම්පාදනය මගින් තවත් ගල්ලාකුරු නැව්වාර පහක් ලබා ගැනීමට 2024-25 සිට කටයුතු කරමින් පවතී. ප්‍රශ්න අංක 8 ප්‍රතික්ෂේපිත අගයන් තුල ඇති නැව්වාර ගන්න තුනකි. මේ වෙනිට එම සැපයුම් කරුගේ සඳහා අදාළ දඩ මුදල් අය කර ගැනීම සඳහා කටයුතු කරමින් පවතී. නියමිත පරාසයන් තුල අදාළ දඩ මුදල් සහ නියමිත පරාසයන් පිටත ඇති වූ අවස්ථාවලදී දෙගුණ දඩ මුදල් අය කර ගැනීම සඳහාද කටයුතු සිදු කරමින් ඇත. මේ වෙනිට නැව්වාර 12 සම්බන්ධයෙන් ඇමරිකාන් ඩොලර් මිලියන 12,678,335.71 දඩ මුදල් අයකර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ සම්බන්ධයෙන් තවදුරටත් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ සමග සාකච්ඡා කරමින් පවතී.
ගරු විපක්ෂ නායකතුමා,
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම එතුමට කාරණාවක් කියන්න ඕනේ. මං අර විදුලි බලාගාර හතරක් නඩත්තුව සඳහා නතර කරන කාරණාව අර ඒකක හතරක් හැටියට අපි කිව්වේ යුනිට් 1 එකයි යුනිට් 2යි කෙරවල පිටියයි කැලණි 30යි. දැන් ඔබතුමා දුන්න පිළිතුරු වලින් ඉතාමත්ම පැහැදිලි, මීට පෙර ගල්ලංගුරු සැපීමත් මේ අලුත් ගල්ලංගුරු සැපීමත් අතරදී සම්පූර්ණ ජනන ධාරිතාවය, ඒ කියන්නේ 300 මෙගවට්ස් ටයිම්ස් 3 300 වැඩි කිරීම 3 900 ලබා ගන්නට මේ සපේපු බාල ගල්ලංගුරු තත්ත්වයන් තුළ හැකියාව ලැබිලා නැහැ. ඒ වගේම සාමාන්‍ය ගල්ලංගුරු දහන අනුපාතය, ඒකට කියන ඇවරේජ් කෝල් කන්සම්ෂන් රේට් කියලා, ඔබතුමා දුන්න වාර්තා අනුව පැහැදිලිවම මීට පෙර සැපයුමයි මේ සැපයුමයි දිහා බැලුවහම ඉතාමත්ම පැහැදිලි බාල ගල්ලංගුරු තමයි භාවිතා කරලා තිබෙන්නේ. ඒ වගේම නිශ්චිත ගල්ලංගුරු දහනය ස්පෙසිෆික් කෝල් කන්සම්ෂන් එක දිහා බැලුවහමත් මේ ට්‍රයිඩන් චෙම්පා ආයතනයෙන් ගෙනාපු ගල්ලංගුරු සහ මීට පෙර සැපයුම් කරුවත් එක්ක සංසන්දනය කරනකොට බාල ගල්ලංගුරු යොදලා තිබෙනවා කියන එක දැන් ඔබතුමා දුන්න උත්තරවලත් පැහැදිලි. ඒ වගේම මහජන උපයෝගිතා කොමිසම ලබා දුන්නු පිළිතුරවලත් පැහැදිලි. ඒ වගේම බලාගාරයේ කාර්ය සාධන දත්ත මත පදනම්ව අර ග්‍රොස් කැලොරිෆික් වැලියූ එක ඒකකරණය කරනකොටත් ඉතාමත්ම පැහැදිලි මහජන උපයෝගිතා කොමිසමේ වාර්තාව සහ ඔබතුමා දුන්න උත්තරේදීත් පැහැදිලිම ප්‍රකාශ වෙනවා භාවිතා කරලා තිබෙන්නේ බාල ගල්ලංගුරු. ඒ වගේම අවසාන වශයෙන් ඇෂ් කන්ටෙන්ට් එක දිහා බැලුවාම මේ මීට පෙර සැපයුම්කරු ලබා දුන්න ඉහළ ප්‍රමිතියේ ගල්ලංගුරු සහ ඔබතුමන්ලාගේ ප්‍රසම්පාදන ක්‍රමවේදය තුළ ඒ නිර්මාණය වුණේ බාල ගල්ලංගුරු කියන එක ඉතාමත්ම පැහැදිලි. මම අහන්න තියෙන විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, අවසාන වශයෙන් දැන් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ දීර්ඝකාලීනව ගල්ලංගුරු සැපීමේදී ඇත්ත වශයෙන්ම ට්‍රයිඩන් චෙම්පා කියන්නේ ලියාපදිංචි අවශ්‍යතාවය සම්පූර්ණ නොකළ ආයතනයක්. ඇයි ඒ වගේ ආයතනයකට මේ ගල්ලංගුරු ටෙන්ඩරේ පිරිනැමුවේ? ඒ වගේම ගල්ලංගුරු පරීක්ෂණ කළ විද්‍යාගාරවල බලපත්‍රයේ එක්ස්පයර් වුණු විද්‍යාගාරවල වාර්තා තමයි උපයෝගී කරගෙන තිබෙන්නේ. ඇයි ඒ වගේ දෙයක් ඉෂ්ට සිද්ධ කරේ?
ගරු විපක්ෂයතුමා,
තව පොඩි පැහැදිලි කිරීම් තුනයි.
ගරු විපක්ෂයතුමා, පැහැදිලි කිරීම් එකයි කරගන්න පුළුවන් නේද? ඔබතුමා නැවත ලක් කරන්න.
ප්‍රශ්නයක් නිසා මම මේක අහන්න.
ඒ විවාදයක් කරන්න බෑ ගරු විපක්ෂනායකතුමා,
විනාඩි තුනක්. මම පැහැදිලි කිරීමක් අහගන්නේ.
දැන් විනාඩි තුනක් ඉවරයි ගරු
විපක්ෂනායකතුමා. ඔව්,
පැහැදිලි කර ගැනීමක් මම අවසන් කරන්න විපක්ෂනායකතුමා.
විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ බාල ගල්ලංගුරු භාවිතය තුළ ඒ නිශ්චිත විදුලි ප්‍රමාණය ජනනය නොවීම තුළ ඇත්ත වශයෙන්ම මේක පාරිභෝගිකයාගෙන් අය කරගන්නට විදුලි බිල වැඩි කිරීමේ මේ රජය ප්‍රකාශයට පත් කරලා
තිබෙනවා.
රජය ඒක දැනගෙන දැන් 115ක් කරලා
තියෙනවා. නමුත්
අවසානයේ 130ක් වැඩි කරනවා විදුලි බිල. ඒකයි ඇත්ත
කතාව. ප්‍රශ්න 15යි තව ප්‍රශ්න 4ක් ඇහුවා.
නෑ ගරු විපක්ෂනායකතුමා ඔබතුමා දැන් විනාඩි 3ක් දුන්නම නෑ මේ ඔබතුමා අහන්න නෑ 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 ඔබතුමා ඉතාලම තප්පර 10ක් දෙන්න. මේ මේ විනාඩි 4ක් දැන් අරන් ඉවර
කිව්වා. මේක ඇත්තටම කාලය කාදමීම මොකද අපි
ප්‍රශ්න
6 8 දුන්න පිළිතුරු
අමාත්‍ය නිවේදනයක් තියෙනවා. ඔබතුමා මේ මේ කාලේ කමිට පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. තප්පර 3 කියන්නේ.
ගරු කතානායකතුමනි ඉතාමත්ම පැහැදිලි දැන් අනුම් කරපු නැව් ප්‍රමාණය එන්නේ නැතුව අලුතෙන් ඒ නැව් ටික ගෙන්නඳ මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් ගෙන්නඳ ඒක ක්‍රියාත්මක කරලා තිබෙන්නේ ඒ නියමිත ප්‍රමිතියට ගල්ලංගුරු සපයන්නේ නැති ආයතනයකට. මට අහන්න තියෙන්නේ ඇයි මේ අපරාධය අපේ රටට කරේ 75 ලක්ෂයක් විදුලි
පාරිභෝගිකයන්
ඔබගේ දූෂණය මේ වන්දියට ගෙවන්න.
ඇයි
එහෙම කරන්නේ මම අහන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි මේ කාලේ අපතේ යනවා. මොකද මම ප්‍රශ්න අංක 6 වෙනුවෙන් දුන්න උත්තරේ පැහැදිලිවම තියෙනවා. දැන්
ගරු අමාත්‍යම කෙටියෙන්
පිළිතුරු දෙන්න. ඔව් සැපයුම් ගරු කොහොමද ඒකට ක්වොලිෆයි වුනේ කියන එක පැහැදිලිව. ඒක මම හිතන්නේ සිංහලෙන් මම කිව්වා. මම පැහැදිලි නැද්ද මන්ද මම ඕනම් මේ ලියපු එකක් දෙන්න පුළුවන් ලිඛිත එකක්. අපරාධයක නැවත නැවත අහන්නේ ඒ වගේම ඔය වගේ ප්‍රසම්පාදනවලදී සිදුවෙන අඩුපාඩු ඒවට අදාළ තමයි ඒකේ කොන්දේසි තියෙන්නේ. මේක නිකන් පොඩි බාලාංශේ වැඩ නෙමෙයි. හරිනේ මේ ඉන්ටර්නල් ට්‍රේඩින් වල කරනකොට ඒවට කොන්දේසි දාලා තියෙනවා ඉන්ටර්නල් ඇක්සෙප්ටඩ් කන්ඩිෂන්. ඒවට අනුව තමයි මේ අලාභය කරගන්නේ ඒගොල්ලන්ව ඩිෆෝල්ට් කරන්නේ හැම දෙයක්ම කරන්න ඕනේ. ඒක නීතිමය තත්ත්වයක් ලෝකෙම තියෙන නීතිමය තත්ත්වයක්. ඒකට අනුව කටයුතු කරනවා අපි මේ එහෙම කතා කරාය කියලාට ඕකේ කිසිම දෙයක් රටරවත් ජන තාවරත් හම්බු වෙන්නේ නැහැ. ඒ වගේම මම කියන්න ඕනේ මේකේ කිසිම පාඩුවක් හෝ අලාභයක් අපි සැපයුම් කරුමකින් අපි නඩු කියලා හරි අය කරගන්නවා මිසක් ඒක ජනතාවට දාන්නෙත් නැහැ. අපේ මේ විදුලි බිලේ සංශෝධනයේ කිසිම විදිහකට මේකට අදාළ පිරිවැයක් මේ ඇතුළත් වෙලත් නැහැ. ඒකේ හින්දා මම මේක පැහැදිලිවම කියනවා. ඒ වගේම ෂණික අර හදිසි ප්‍රසම්පාදනය ගැනත් කිව්වා. ඒක මෙතුමා කොහොමද දන්නේ තාම නැව පටවලා ආවෙත් නැහැ. මෙතුමා කියනවා ඒකෙත් බාලවල තියෙන්නේ. මම දන්නේ නැහැ මෙතුමා ළඟ මේ කුමන්ත්‍රණකාරීව මේවට බඩු පටවනවාද කියලාත් මට පොඩි සැකයක් ඇති වෙනවා. මේ මේ මොකද මේ නැව පටවන්නත් ඉස්සෙල්ලා මේක බාලයි කියන්න තරම් මේගොල්ලෝ දැනුවත් වෙලා තියෙන්නේ. ඒ ගැන අපි පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා මං ආණ්ඩු විදිහට මේ ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.
අවසන් කරගන්න. ගරු ආරචුල මන්ත්‍රීතුමා
මේ 22 අද දවස මේ GMO එකේ ස්ට්‍රයික් එකක් කරලා තියෙනවා සර්. පය 48 ස්ට්‍රයික් එකක්. අපේ ජනතාව ඔයගොල්ලෝට ඡන්ද දුන්නේ මේ වගේ කාලකණ්ණි GMO එකකින් බේරගන්න තමයි ඔයගොල්ලෝට ඡන්ද දීලා තියෙන්නේ. හැබැයි දැන් බලනක අද වෙනක දවස් 40 ගිය සතියේ මේ දිගටම ස්ට්‍රයික්. එතකොට තුප්පත් මිනිස්සුම කොහෙද කියලා බේත් ගන්නෙ. සෞඛ්‍ය මෙතන මේකට උත්තර දෙන්න කියන්නේ කරුණා කරලා.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි දැන් අද වෙනකොට අප්‍රේල් මාසයේදී දවස් 5ක් GMO එක වැඩවර්ජනයක් කරලා තියෙනවා. දවස් 5ක වැඩවර්ජන. එතකොට එක පැත්තකින් මේ මැද පෙරදිග අර්බුදයක් පවතිද්දී ජනතාව ටිකක් අර්බුදකාරී විදිහට ජීවත් වෙනකොට මෙවැනි වැඩවර්ජනයක් කරන්නේ කිසිසේත් සාධාරණ නෑ. අනිත් එක මේකට හේතු කරගෙන තියෙන්නේ මේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමට ඒ පත්වීම් ලයිස්තු සකස් කරන්න. ඊළඟට දුෂ්කර සේවා ලයිස්තු සකස් කරන්න ට්‍රේඩ් යුනියන් එකක් හැටියට GMO එක සිටි යුතුයි කියන ස්ථාවරයේ ඉඳමින් ඔවුන් වැඩවර්ජනය කරනවා. ඉතින් මේක දැන් වෛද්‍ය උපාධි අරගෙන මේ රටේ හරි විදේශීයව හරි ඊළඟට ඒ අනුව සීමාවාසික පුහුණු අවුරුද්දක් කරලා රජයේ සේවයට ඇතුළත් වීම සඳහා සූසුකම් ලැබුවාම ඒ අයට ලැබෙන පළවෙනි පත්වීම පළවෙනි පත්වීමට ගරු කතානායකතුමා ඔබතුමා දන්නවා මාරු මණ්ඩලා දාලා නැහැ. ඒක පළවෙනි පත්වීම. එහෙනම් අපිට ඇවිල්ලා කියන්න ඕනේ ඒගොල්ලෝ මේ පත්වීමට කලින් වෙන කොහේ හරි පත්වීම කරන් තියනවාද කියලා ස්ථාන මාරු කරගන්න. මේ පළවෙනි පත්වීම. එතකොට ගිය අඟහරුවාදා මාර්තු 31 වෙනිදා මේ වෛද්‍යවරු කණ්ඩායමක් කොළඹට කැඳවලා තර්ජනය කළා ජීමෝගේ මූලස්ථානයේදී පත්වීම ගන්න එපා කියලා. පත්වීම අරගෙන යන ගැන ඒගොල්ලෝ බලා ගන්නම් කිව්වා. ඊට පස්සේ දිගින් දිගටම ප්‍රසිද්ධියේ මාධ්‍යවල තර්ජනය කරා පත්වීම ගන්න එපා කියලා. හැබැයි කණ්ඩායමේ 453ක් හිටියා. ඒ කණ්ඩායමේ 453න් 436ක් අප්‍රේල් 4 වෙනිදා වෙනකොට සියයට අනුහය සම දෙකයි පහක් අයදුම් කලා තමන්ට මේ පත්වීම අවශ්‍යයි කියලා. ඉතුරු දාහත් දෙනාගෙන් දාසය දෙනෙක්ම සීමවාසික පුහුණුවෙන් පස්සේ ආරච්චෝ පීරියඩ් එක හරියට නොකරපු අය. එකම ඇත්තරම කිව්වොත් එක්කෙනයි ඉන්ටර්න් සීමවාසික පුහුණුව අවසන් කරලා ආරච්චෝ පීරියඩ් එකත් යෙදිලා ඉඳලා ඉල්ලුම් නොකර එක්කෙනයි. ඉතුරු 16 දෙනාම ඇත්තරම මේ රජයේ පත්වීමක් සඳහා කටයුතු නොකරපු අය. ඒ අනුව ගත්තහම 453න් 426ක් ඉල්ලුම් කරලා තිබේදී මේ වැඩවර්ජනය කරන්න කිසි පදනමක් නැහැ. දැන් ඒ සෙන්සුරාදා ඒගොල්ලෝ ඉල්ලුම් කරාට පස්සේ ඒ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වෙලා ලයිස්තුව සකස් කළා. ඊයේ ලයිස්තුව ප්‍රකාශයට පත් කළා. ඒ අනුව අද උදෑසන සිට සීමාවාසික පුහුණු අවසන් කරපු ඒ වෛද්‍යවරු සේවා කරපු ස්ථානයේ නිදහස් වෙනවා. නිදහස් වෙලා 9, 10, 11 කියන දවස් තුන සෙන්සුරාද දක්වා ඒ අයට තමන්ගේ අලුත් සේවා ස්ථානයට වාර්තා කරන්න පුළුවන්. හරි. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. එතකොට මෙච්චර කලිනුත් තමාත්‍යයන් සිදු කරලා තියෙන්නේ මේ පශ්චාත් සීමාවාසික පුහුණු අවසන් කළ රජයේ පත්වීම ලබා ගත්තට පස්සේ ඒ නිදහස් වෙන අය සේවයට වාර්තා කරාම එතැන් සිට ඒ අයට වැටුප් සකස් වෙනවා. අලුත් සේවා ස්ථානයේ සිට සේවයෙන් නිදහස් වෙන්න ඉල්ලුම් නොකරන අයගේ සේවය අත්හිට වෙනවා සහ වැටුප් නතර වෙනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. ඉතින් මේක එහෙම ලොකු ප්‍රශ්නයක් එන්න විදියක් නැත්ද ගරු කතානායකතුමනි? අර එක්කෙනා ඉන්නේ ඒ විදිහට ඉල්ලුම් නොකරපු අනිත් 11 දෙනා අනිත් 16 දෙනාම සාමාන්‍යයෙන් රජයේ සේවයට ඇතුළත් නොවීම සඳහාම තමයි කටයුතු කරලා තිබෙන්නේ. ඉතින් ඒක පදනම් කරගෙන දැන් මන්ත්‍රීතුමා ගිය සෙනසුරාදා 96.25 කිල්ලුවට පස්සේ ඒත් ඉරිදත් වර්ජනය කළා. මේ කරුණ පදනම් කරගෙන, ඒ කියන්නේ ඒ වෛද්‍යවරු සූදානම් නම් රජයේ සේවයට එන්න, ඒක පදනම් කරගෙන වැඩ වර්ජනයක් කළ රෝගීන් අපහසුතාවයට පත් කිරීම කිසිසේත් සාධාරණ නැහැ. ඒක පිටිපස්ස තියෙන වෙන දේශපාලන අරමුණක්. දැන් ඒ වෛද්‍යවරු පත්වීම බාර ගන්න ඉන්නකොට ආයතන 48ක් වර්ජනය කරනවා. ඒ කියන්නේ කිසිදු පදනමක් නැති සමහර වැඩ වර්ජන තියෙනවා සමස්ත වෛද්‍යවරුන්ට බලපාන. අපි හිතමු වැටුප් වැඩිවීමකදී, වෙන දීමනා වැඩිවීමකදී, එතකොට සමස්ත වෛද්‍යවරු ඒක අනුමත කරනවා. හැබැයි මේ මාරු මණ්ඩලවලට අයිතියක් නැති ආයතන සංග්‍රහයම එකක් නැහැ. ආයතන සංග්‍රහයේ තිබෙන්නේ ස්ථාන මාරු සඳහා මාරු මණ්ඩලවලට ඇතුළත් මේ සම්බන්ධ කරගන්න. ඒතර මේ වෛද්‍යවරු පළවෙනි පත්වීම. මේ අයත අවුරුදු 4කට පස්සේ මාරු වෙනකොට මාරු මණ්ඩලයට පුළුවන් මැදිහත් වෙන්න. එහෙම නැත්නම් අර දුෂ්කර සේවා ස්ථානවල අවුරුදු 2ක් ඉන්න අයට පුළුවන් ඒ අවස්ථාවේදී මාරු මණ්ඩලෙ මැදිහත් වෙන්න. පළවෙනි පත්වීමට මාරු මණ්ඩල අයත් වෙන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය රජයේ ක්‍රියාවලිය. ඒක අපි කරමින් ඉන්නවා. අතීතයේ ඒවා අවභාවිතාල වැඩ සිදුවා නම් ඒවා අපිට කරන්න දෙයක් නැහැ. අපි තිබෙන නීති අනුව කටයුතු කරනවා. ඒක කරුණා කළා මම කියන්න කැමතියි මේක ඉතාම අසාධාරණ වැඩ වර්ජනයක්. පදනමක් නැහැ. ඒ වෛද්‍යවරු දැන් පත්වීම ලබාගෙන තමන්ගේ සේවා ස්ථානට යනවා. මම එයාට කියන්න කැමති කරුණා කළා බය වෙන්න එපා කවුරුවත්. ඔබ ගිහිල්ලා ඔබගේ සේවයට වාර්තා කරන්න. ඔබට අවශ්‍ය ආරක්ෂාව පොලිසිය පැත්තෙනුත් ඒ වගේ මහජනතාව පැත්තෙනුත් ලැබෙනවා. ඒවට කිසි කෙනෙකුට අත තියන්න බෑ. ඔබ රාජකාරී කරගෙන යන්න. ඔබට අපි සුබපතනවා ඔබගේ වෘත්තීය ජීවිතය වෙනුවෙන්. අපි ඔක්කොම එකතු වෙලා මෙරට හොඳ සෞඛ්‍ය සේවාවක් හදමු. මේ දේශපාලන අරමුණ වෙනුවෙන් කුඩා කල්ලියක් කරන වැඩ වර්ජනය තවදුරටත් කරගෙන යන්න එපා කියන ඉල්ලීමත් මම මේ වෙලාවේ කරන්න කැමතියි. කොහොමටත් මේ විදිහට නම් හැසිරෙන්නේ අද ලබා දීපු සාකච්ඡාව මම කරන්නේ නැහැ. සාකච්ඡාව ලබා දුන්නා ගියේ ඉරිදා. ගියේ සාකච්ඡාව ලබා දුන්න කරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ ඉවරයි. පශ්චා සීමාවාසික පත්වීම සම්බන්ධ ප්‍රශ්න ඉවරයි. එතනින් එහාට වෙන වෙන ගැටලු තියෙනවා සාකච්ඡා කරන්න. හැබැයි මේ විදිහට නම් හැසිරෙන්නේ ඒ සාකච්ඡා වැඩක් නැහැ. එසා ඒ සාකච්ඡා ජීවම කරද්ද ලබා දෙන්නේ නැත. මේ වැඩ වර්ජනය අසාධාරණයි. අපි ඒක රජයේ හැටියට මුහුණ දෙන්න සූදානම්. ඔබතුමා කියුවාගේ හරි. මේ පළමු පත්වීම ලබා දීමේදී රජය වරදක් සිදු කළ තිබෙනවා නම් හොඳ වැඩේ තමයි අධිකරණයට යන එක. වැඩ වර්ජනය කරන්නේ නැතුව. ඒතර අධිකරණ ගියාට පස්සේදී අධිකරණය දෙපැත්තෙන් නඩුව අහලා අධිකරණ යෝගයක් ලබා දෙවි. මේක නෙමෙයි ජනතාව ගොදුරු කරගන්න එපා. ඒක තමයි අපි ඉල්ලා හිටින්නේ. බොහොම ස්තුතියි ප්‍රශ්න ඉදිරිපත් කළාට.
අමාත්‍යස නිවේදන මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධ අමාත්‍යතුමා වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය අනිල් ජයන්ත මහතා 2026.06 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27.2 යටතේ අසනද ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම.
බොහොමත්ම ස්තුතියි කතානායකතුමනි. පළවෙනි ප්‍රශ්නය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මගින් දළදේශීය නිෂ්පාදිතයේ තියෙන දායකත්වයේ සහ අපනයන ආදායම දළදේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කිරීමේදී 2024 වර්ෂයේ දත්ත අනුව ඒ වර්ගීකරණය කරන්නේ සාංගමිකාංශය, කුටුම්බාංශය සහ රාජ්‍යාංශයේ විදිහට. එතන 51% සාංගමිකාංශයත් කුටුම්බාංශයේ 42.5%, රාජ්‍යාංශයේ 6.5% තියෙනවා. නමුත් මේ කුටුම්බාංශයේ සහ සාංගමිකාංශයේ දෙකේම දායකත්වයක් තියෙනවා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්. ඒ දත්ත ඇස්තමේන්තු සහිතව මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ 2024 දී ඉදිරිපත් කරලා තියෙන ඒ අනුව 52% ප්‍රමාණයක් තමයි දළදේශීය නිෂ්පාදිනයට දායකත්වයේ. ඔවුන්ගේ අපනයන ආදායම 2023 වර්ෂයේදී ඩොලර් මිලියන 10000 ඩොලර් මිලියන 1091යි, 24 වර්ෂයේදී ඩොලර් මිලියන 1167යි, 2025 වර්ෂයේදී ඩොලර් මිලියන 1128යි. ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම 10%කට වඩා අඩු ප්‍රමාණයක් තියෙන්නේ. දෙවැනි ප්‍රශ්නය වසාදාම ඇති SME සාමයේ ගැටලු පැන නැගිච්ච තත්ත්වයේ ප්‍රශ්නය. ඒකේ ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ වශයෙන් ආර්ථික කටයුතු සිදු කරන ලබන ව්‍යාපාර ඇතුළත් ආයතන ලැයිස්තුව සාමාන්‍යයෙන් සකස් කරන්නේ අවුරුදු 10කට වරක්. ඒ සංගණනයකින් අවසාන සංගණනය සිදු වෙලා තියෙන්නේ 2013 දී. කෙසේ වුණත් 2018-22 කාලච්ඡේදයට අදාළව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද Impact of Economic Crisis on MSMEs 2022 කියන සමීක්ෂණයට අදාළව ලබාගත් තොරතුරු මත මේ අසා තියෙන ප්‍රශ්නවලට මේ විදිය සාරාංශ පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. දැනට ක්‍රියාත්මක වෙලා තියෙන SME සංඛ්‍යාව කොපමණද, අර්බුදේ නිසා වසා දැමුව ප්‍රමාණය කොපමණද කියන කාරණේ සමස්තයක් වශයෙන් ගත්තාම එවැනි ආයතන 1300ක් මිලියන 1.3ක් තියෙනවා සමස්ත සංඛ්‍යාව. ඒ සමස්ත සංඛ්‍යාවෙන් දැනට ක්‍රියාත්මකව පවතිනවා මිලියන 1යි 10,37,000ක්. ආර්ථික අර්බුදය නිසා, විශේෂයෙන් මේ ආර්ථික අර්බුදය නිසා වසා දැමපු සංඛ්‍යාව 1,08,000යි. ඒ වගේම ආර්ථික අර්බුදයට අමතරව වෙනත් හේතු නිසා වසා දැමපු සංඛ්‍යාව 1,55,000යි. ඒ වගේම ශුද්ධ, තුන්වෙනි ප්‍රශ්නය, ශුද්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා විවිධ වූ වැඩසටහන් ඉදිරිපත් කරන අතර මූල්‍ය පහසුව ලබා දීමට රාජ්‍ය බැංකු සම්බන්ධ වෙලා කරනු ලබන වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඊට අමතරව මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය අංශයේ මැදිහත් වෙලා ඉදිරිපත් කරනු ලබන ණය වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඒ 2025 වර්ෂයේ සඳහා ණය යෝජනා ක්‍රම 5ක්, ශුද්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නැවත පණ ගැන්වීමේ ණය පැකේජය, ඒ සඳහා ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් මිලියන 16,494ක් 1,722 දෙනෙකුට ලබා දීලා තියෙනවා. ආසියානු සංවර්ධන බැංකු අරමුදල භාවිතයෙන් ක්‍රියාත්මක කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ව්‍යාපෘතිය යටතේ 1,735 දෙනෙකුට ලබා දීලා තියෙනවා රුපියල් මිලියන 12,830ක්. වගේම ඔඩපන ණය යෝජනා ක්‍රමයේ මේ ප්ලෙජ් ලෝන් කියන එකේදී 672 දෙනෙකුට ලබා දීලා තියෙනවා ණය මුදල 13,488ක්. ඒ වගේම නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයේ යටතේ 33,338 දෙනෙකුට ලබා දීලා තියෙනවා රුපියල් මිලියන 14,723ක්. වගේම විස්තීර්ණ ආපදා ණය යෝජනා ක්‍රමයේ යටතේදී 315කට ලබා දීලා තියෙනවා මිලියන 241ක්. 2026 වසරේදී මේ තවත් පුළුල් කරමින් සමස්ත එකතුව වෙන රුපියල් මිලියන 95,686ක් වෙච්ච පැකේජ ගණනාවක් තියෙනවා. ඒකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමයේ යටතේ එයින් රුපියල් මිලියන 55,686ක් යෝජනා වෙනවා ශ්‍රී ලංකාවේ ශුද්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත බල ගැන්වීම සඳහා වෙන ණය පහසුකම් යටතේ මිලියන 25,000කුත්, විස්තීර්ණ ණය ආපදා ණය යෝජනා ක්‍රමයේ යටතේ මිලියන 10,000කුත්,
තිරසාර කෘෂි සංවර්ධන වැඩසටහන යටතේ මිලියන 800කුත් ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මගින් ක්‍රියාත්මක වෙනවා රුපියල් මිලියන 19,886ක් ඒ යටතේ වැඩසටහන් සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වැඩි දියුණු කිරීමේ චක්‍රීය ණය යෝජනා ක්‍රමයේ තියෙන SME ලොක් 2 කියලා ඊට අමතරව සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සංවර්ධනය කිරීමේ වැඩසටහනේදී ආංශික සංවර්ධන වැඩසටහන කියලා තියෙනවා සෙක්ටර් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එක ඒ සඳහා 7750ක් වෙන් වෙනවා කෘෂිකාර්මික අගේ දාමේ මූල්‍යකරණය වාණිජකරණය කිරීමේ වැඩසටහන යටතේදී 6200ක් වෙන් වෙනවා ඊට අමතරව පොලිස් අහන ආධාර ලබා දීම යටතේ රුපියල් බිලියන 40ක් මිලියන 40,000ක් වෙන් වෙනවා කොටස් දෙකක් යටතේදී ප්ලෙජ් ලෝන් ස්කීම් එකක් සහ නව සපිරි ණය යෝජනා ක්‍රමයේ යටතේදී මේකට අමතරව අපේ යෝජනා කරලා තියෙනවා අප රහිත ලබා දීමේ ක්‍රෙඩිට් ගරන්ටි එකක් ලබා ගන්නා ණයෙන් 3-2ක් මහා භාණ්ඩාගාරයේ විසින් අප වෙනවා ඒ අනුව 2026 වර්ෂයේදී අපි ඉලක්ක සහගත වෙලා තියෙනවා එවැනි ණය සහතික කිරීම අප සහතික වීම 2600ක් ලබා දීමට ණය වටිනාකම රුපියල් මිලියන 16,300ක් ඒ වගේම අපි ඒ සමස්ත ණය වටිනාකම අපි ගරන්ටි එක ලබා දෙනවා 10,900කට. එහි ප්‍රගතිය මේ වෙනකොට 2600න් 374 දෙනෙකුට ලබා දීලා තියෙනවා. සමස්ත ණය වටිනාකම 2,976ක් සහ guaranteed value එක 1,984ක්. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය මේ ව්‍යාපාර වලින් කොපමණ ප්‍රතිශතයක් non performing ගණයට වැටෙනවද කියන කාරණේදී බලපත්‍රලාභී බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා මුළු ණය පාසුකම් වල ප්‍රතිශතයක් ලෙස 2025 12 31 වෙනකොට බලපත්‍රලාභී බැංකු වලින් 15.3ක් සහ මූල්‍ය සමාගම් වලින් 7.1ක් ඒ වගේම මෑත කාලීනව හැටගත් ආර්ථික අහිතකර ආර්ථික තත්ත්වයේ මෙන්ම ස්වභාවික විපත් වලින් බලපෑමට ලක්වෙච්ච සුළු හා සුද්ධ මරිපාන කර්මාන්ත සඳහා ණය ලබා දීමේ අරමුණින් මහ බැංකුව විසින් විශේෂ චක්‍රලේඛ දෙකක් නිකුත් කරලා තියෙනවා ඒ කියන්නේ මේ මෑත තත්ත්වයට ඊට කලින් වෙච්ච ආර්ථික අර්බුදයේ හා පැන නැගෙන කාරණේත් ඒ පළවෙනි චක්‍රලේඛයේ සුවිශේෂත්වයේ තියෙන්නේ 2019 04/1 දින හෝ ඉන්පසුව ලබාගත්තු ණයවල අධිර 3හි ඒ කියන්නේ සම්පූර්ණ වශයෙන්ම අර ඉම්පෙයාඩ් වෙච්ච ණය අකර්මන් වෙච්ච ණය නැවත ගෙවා දැමීම හෝ ලේකන නැවත ලේකනගත කිරීමේ පරමාර්ථයෙන් ඒ අනුව ඔවුන්ට බැංකුවට ගිහිල්ලා සාකච්ඡා කරලා ඒ ණය ප්‍රතිලේඛනගත කිරීමේ අවස්ථාව තියෙනවා. එහිදී වැදගත්ම වෙන දේ තමයි ඔවුන් ඒ ණය ආපසු ගෙවන්නේ කොහොමද කියන කාරණයක් ව්‍යාපාරයේ ණය ව්‍යාපාරයේ නව යලි පණ ගන්නවන්නේ කොහොමද කියද කොහොමද කියන කාරණයක් ඉදිරිපත් කරන්න ඕනේ. ඔයින්ට ණය යෝජනා ක්‍රමවලදී රුපියල් මිලියන 25ට අඩු අයටත් මිලියන 25 50 අතරත් 50ට වැඩි අයටත් මේ සහනය ලබා දීලා තියෙනවා. ඒ ණය ආපසු ගෙවීමේදී පොලිස් ආනාධාරයේ විශේෂයෙන්ම ඔවුන්ට හිඟ වෙලා තියෙන පොලී වලින් 65%ක උපරිමයක් අඩු කර ගන්නත් ඒ කියන්නේ සුළු පරිමාණයේ ණය මිලියන 5 සිට මිලියන 10 දක්වා තියෙන ණය වලට උපරිම පොලිය හිඟ පොලියෙන් 65%ක් කපා ගැනීමේ ඉඩකඩත් මිලියන 10ට වැඩි අයට 135%ක ණය පොලිය ආවරණය කර ගැනීම ඉඩකඩක් තියෙනවා. මම මේක සභාගත කරන මේ චක්‍රලේඛයේ සම්පූර්ණ විස්තර ටික තියෙනවා. දෙවනි චක්‍රලේඛය විශේෂයෙන්ම මේ දිත්වාසුලි කුණාටුව තත්වේදී ඇතිවෙච්ච ගැටළු වලට මුහුණ දීම සඳහා తాවකාලික ණය සහනයක් ලබා දෙනවා. එතෙන්දී මුදල් හෝ ණය පොලිය කියන්නේ මූලික ණය මුදල හා පොලිය ආපසු ගෙවීම මාස 3 සිට 6 දක්වා කාලයක් සඳහා අත්විටු වීමටත් ඒ වගේම එම කාල පරිච්ඡේදයේදී ඔවුන්ට ගිවිසුම්ගත පොලිය හෝ මේ වෙනකොට තියෙන අත්විටවන අවස්ථාව වෙනකොට තිබිච්ච පොලිය අනුපාතයෙන් අඩු පොලිය අනුපාතය ස්ථාවර පොලිය අනුපාතයක් විදිහට ගෙවන්න විදිහට තමයි මේ චක්‍රලේඛය නිකුත් කරලා තියෙන්නේ. ඒ වගේම ඒ පවතින ණය වලට අමතරව ණය වාර්ෂික සහ පොලිය වලට අමතරව ඒ සහන කාලයේ ඉක්මෝලා ඒ කටයුත්ත කරාට පස්සේ ඔවුන්ට දිරිගැනීමක් විදිහට නැවත ව්‍යාපාර කර ගැනීමට නව ණය පාසුකම් ලබා දීමේ ක්‍රමවේදිකුත් මේකේ යෝජනා කරනවා. ඊළඟට පස්සේ ප්‍රශ්නේදීත් අහන්නේ ඒ විදි කාල සීමාවන්ගේදී ලබා දෙන ණය පිළිබඳව අතර මේ හතරවෙනි ප්‍රශ්නයේ පිළිතුරත් මේ චක්‍රලේඛ දෙකෙත් විස්තරාත්මකව තියෙනවා. හයවෙනි ප්‍රශ්නයේදී ජාතික බදු ප්‍රතිපත්ති යටතේ අමුද්‍රව්‍ය ආනයනයේදී මෙන්න මේ ආකාරයේ සහන ලබා දෙනවා. අපනයන භාණ්ඩ සඳහා නිෂ්පාදනයට තාවකාලික ආනයන සහ අපනයන ක්‍රියාවලිය අර ටී ප්‍රෝග්‍රෑම් එක යටතේත්, ඒ වගේම ඉන්ඩස්ට්‍රියල් ෆැසිලිටේෂන් සෙන්ටර් යෝජනා ක්‍රම හා ශ්‍රී ලංකා රේගු අරා ක්‍රියාත්මක කරනවා. මෙහිදී ආනයනය කරනු ලබන අමුද්‍රව්‍ය සඳහා පැල්, සෙස් සහ තීරු බදු ඉවත් කරලා තියෙනවා. මෙම සියලු ක්‍රම සඳහා කර්මාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිර්දේශ ලබා ගන්නට අවශ්‍යයි. එමෙන්ම කර්මාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිර්දේශ මත දේශීය වෙළඳපළ සඳහා නිෂ්පාදනය කරනු ලබන මුද්‍රණ තීන්ත නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේදීත් සෙස් හා තීරු බදු සහනය ලබා දෙනවා. සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේදී පැල්, සෙස් හා තීරු බදු ඉවත් කරලා තියෙනවා. ටයර් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කේසින් ආනයනය කිරීමේදී සෙසා තීරු බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. දේශීය නිෂ්පාදනය කරනු ලබන සම්මාශ්‍රිත නිෂ්පාදන සඳහා සම්මා ඒව ආනයනය කරන අවස්ථාවේදී තීරු බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. ඒ වගේම T4 සහ ඉන්ෆැක්ට් යටතේ යන්ත්‍ර සූත්‍ර ආනයනය සඳහා රේගුව විසින් ඉල්ලනු ලබන නිර්දේශයන් ලබා දීම කර්මාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් සිදු කරනවා. අමුද්‍රව්‍ය අන්තර්මාධ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේ බදු රහිතව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තියෙනවා. හත්වෙනි ප්‍රශ්නය පරාටය සම්බන්ධයෙන් එවැනි ප්‍රතිපත්තිමය තීරණයක් දැනට අරගෙන නැහැ.
ගරු විපක්ෂ නායකතුමා,
ඔබතුමාගේ පිළිතුරින් පිළිගත්තා 52%ක දායකත්වයක් ලබා දෙනවා කියලා දළදේශීය නිෂ්පාදිතයට. හැබැයි ඒට සාපේක්ෂව එයාට ඇත්ත වශයෙන්ම මේ පහුගිය කාලේ සිදුණු පාස්කු ප්‍රහාරය, රට බංකොලොත් වීම, කොරෝනා කෝවිඩ් දිත්වා දැන් මැද පෙර දිගාර්බුදය, මේ ඔක්කොම තුල මේ රටේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මම අහන්න කැමතියි ඔබතුමාගෙන්, දැන් IMF එකේ කොන්දේසියක් මත ඔබතුමන්ලා මේ සෙස් එක ගහපු එක ඉවත් කරන්නට යනවා, ක්‍රමානුකූලව හරි ඉවත් කරන්නට යනවා. ඒ තුලින් සිද්ධ වෙන්නේ අපේ රටේ දේශීය කර්මාන්තකරුවන්ට බරපතල අගතියක්, විශේෂයෙන්ම ඉන්ෆන්ට් ඉන්ඩස්ට්‍රීස් ආරම්භයේදීම එයාට ලැබෙන රැකවරණය අහිමි වෙනවා. ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමතියි, විශේෂයෙන්ම ඔබතුමන්ලා පරාටේ එක්සිකියුෂන් එක ඒ වෙන්දේසිය තාවකාලිකව නතර කරත් ඒ කාලවකවානුව තුළ මේ ණය බරින් පිරිච්ච ක්‍රිබ් එකට ගිය හුඟක් ණය බරින් තැලිච්ච පොඩි වෙච්ච කර්මාන්තකරුවන්ට ඒ පරාටේ එක්සිකියුෂන් එක නතර කරන අතරතුර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඔබතුමන්ලා කටයුතු කරේ නැහැ. ඒ නිසා ඒ අය බරපතල අගතියකට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම ඔබතුමන්ලාගෙන් අහන්න කැමති, මේ රටේ දේශීය කර්මාන්ත ගොඩනගන්නට ආරක්ෂා කරන්නට විශේෂයෙන්ම අපනයන කේන්ද්‍රය, දැන් ඔබතුමා දන්නවා ඇති අපේ රටේ ෆැක්ටරි වහලා ෆැක්ටරිස් යනවා මේ ආන්ද්‍ර ප්‍රදේශවලට, ෆැක්ටරිස් යනවා ඔඩිෂා වැනි ප්‍රාන්තවලට. මම යෝජනා කරනවා ගරු ඇමතිතුමාට ආන්ද්‍ර ප්‍රදේශ්, ඔඩිෂා ඒ වගේ ප්‍රාන්තවල ඒ කර්මාන්තකරුවන්ට වෙනමම කර්මාන්ත නෙවෙයි ඉන්ඩස්ට්‍රියල් පාක්ස්, දැන් අත්ත වශයෙන්ම අපේ රටේ බ්‍රැන්ඩික්ස් මාස් වැනි ආයතන මෙහෙන් වහලා ඔය එක එක හේතු කියලා මේ ෆැක්ටරිස් වහලා ඒගොල්ලෝ යනවා විශාඛපට්නම් වලට, ඒගොල්ලෝ යනවා ආන්ද්‍ර ප්‍රදේශ් වලට, ඒගොල්ලෝ යනවා ඔඩිෂා වලට. එතකොට අපේ රටට ඒක බරපතල හානියක් අපේ කර්මාන්ත පද්ධතියට. රැකී රක්ෂා දසලක්ෂ ගණනින් අහිමි වෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්න කැමති, මේ රටේ කර්මාන්ත ශේෂ්ත්‍රය ශක්තිමත් කරන්නට, ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් රැකගන්නට කරුණා කරලා IMF එක කියන පදයට නටන්නේ නැතුව අපනයන ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම ශක්තිමත් කරන්නට කරුණා කරලා පියවර ගන්න. එහෙම නැත්නම් මේ කර්මාන්ත ශාලා බහුතරයක් මේ මාස් එක බ්‍රැන්ඩික්ස් එක මෙහෙන් වහලා ගිහිල්ලා විශාඛපට්නම් වල
අන්ධ්‍ර ප්‍රදේශවල ඔඩිෂාවල තවත් වෙනත් ප්‍රාන්තවල එයාට හොඳ පැකේජ් එකක් ලැබෙන නිසා අපිට කර්මාන්ත ශාලාත් අහිමි වෙයි රස්සත් අහිමි වෙයි ඒ රටවල වලට ලොකු ශක්තියක් ලැබේ ඉන්දියාවේ ඒ නිසා මොකද්ද ඔබතුමාලා ගන්න පියවර කියලා මම
අහන්නේ
ඔකර කතා නැකතුමනේ විපක්ෂ නායකතුමා මතු කරපු දැන් කාරණය ණය ප්‍රතිවගත කිරීමේදී කියන කාරණේදී අවස්ථා දෙකක් කියන ආර්ථික අර්බුදයේ සහ මේ මෑතකදී දිදුත්වා ඒ කාරණයට අදාළව තමයි මම පිළිතුරේදී ඉදිරිපත් කළේ මේ ඇමුණුම් දෙක මම ඉදිරිපත් කරන්නම් හැබැයි අපි පිළිගන්න දැන් චක්‍රලේඛයක් ඉදිරිපත් කළ පමණින්ම සමහර අවස්ථාවලදී මේ ප්‍රතිවගත කිරීමේදී යම් යම් අඩුපාඩු වෙන්න පුළුවන් අපි ඒ නිසා ණය හිමියන්ටත් අපි යෝජනා කරන ණයගත්වයටත් ඒ දැනුම් දුන් පරිදි බැංකුවලට ගිහිල්ලා සාකච්ඡා කරන්න කියලා. ඒක බැංකුවලට ගිහිල්ලා අදාළ කතිකාව නිර්මාණය කරගත්තු සියලුම දෙනාට වගේ මේ සහනය ලැබුණා. බැංකුවට ගියේ නැති අයට මේ සහනය ලැබුණා නැහැ. දෙවනි කාරණේ මේ සෙස් බද්ද සම්බන්ධයෙන් එහෙම IMF එකේ කොන්දේසියක් හෝ එකඟතාවයක් නෙමෙයි අපේ ආණ්ඩුවේ අරමුණම තමයි බදු ක්‍රමය විධිමත් කරගන්න එක රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයේ. ඒකෙදි මේ තියෙන පැරාටරිෆ්ස් ක්‍රමිකව අයින් වෙන්නට උනේ. මේක එකවර අයින් කිරීමක් නෙමෙයි අපි ක්‍රමිකව ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිති පද්ධතීන් වලට එන විදිහට HS codes හදලා යන ක්‍රමයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒකට ඒ යෝජනා ගන්නකොට කර්මාන්තයේ ඉන්න සියලුම අංශවල අය දායක කරගෙන ඔවුන්ගේ අදහස් අනුවයි මේ කටයුත්ත කළේ. ඒ වගේම අපනයන ආදායම සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් දැනට තියෙන්නේ අපනයන ඉපෙයි මුලින් 10%කට වඩා අඩුයි. ඉතින් ඒක තමයි මේ අතීතයේ ඉඳලම ඇවිල්ලා තියෙන තත්ත්වය. දැන් අපි අලුතෙන් සැලැස්මක් හදලා ඉදිරිපත් කරනවා 2030 වෙනකොට මේ උපාය මාර්ගයක සැලැස්මේක තව සතියකින් දෙකකින් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද එය 25% දක්වා වැඩි කරගන්නේ කියලා. බොහොමත්ම ස්තුතියි.
ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී 50 කෙටුම්පත්හා යෝජනා ගරුකම් කරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ සංශෝධන නැමැති 50 කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි.
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ 50 කෙටුම්පතකි.
දිවිනවර කිවීම කවදාද? ගරුකම් කරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි
යෝජනාවාදීන්ට
මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සංශෝධන නැමැති 50 කෙටුම්පත පාර්ලිමේන්තුවට මම ඉදිරිපත් කරමි.
2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා වූ 50 කෙටුම්පත.
දිනවර කිවීම කවදාද? යෝජනා පිළිබඳ දැනුම් දීම පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු අංක 4 සහ 5 දරන විෂයන් පිළිබඳව වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විද්‍යුත්දානවලින් නිදහස් විය යුතුය.
සභාව එකඟද?
අයි.
ගරු සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ රැස්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විද්‍යුත්දානවල කුමක් සඳහන්ව තිබුණද? අදින් රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද අපර භාග 1 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය. අපර භාග 2ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30ට කතානායකවරයා පාර්ලිමේන්තුව කල්තැබිය යුතුය.
සභාව එකඟද?
අයි.
කරු ගරු සංවිධායකතුමනි
කතානායකතුමනි කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂකාරක සභාව කොළඹ වරාය සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂකාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලැබූ කරුණු 2025 නොවැම්බර් 19 දින පාර්ලිමේන්තුවේ විසින් සම්මත කරලද යෝජනා මගින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව ඒකීකාරක සභාවට ලබා දී ඇති කාල සීමාව 2026 ජූලි 21 දින දක්වා දීර්ඝ කළ යුතුය.
සභාව එකඟද?
අයි.